අද දින සිට සෑම සෙනසුරාදා දිනකම ප්‍රඥා නාලිකාවේ ප්‍රඥා ලෝකයේ අවදි කිරීමේ ඒකෑන අරමුණෙන් බුදුන් වහන්සේ දේශනා කර ත්‍රිපිටකයට අදාළව විවිධ මාතෘකා යැත්තේ නිවන් මඟ කුමක්දයි පහදා දීමට අපි බලාපොරොත්තු වෙනවා. එම වැඩසටහනේ මූලික අරමුණ හැටියට අපේ සත්‍යයේ හෙළිදරව් ලෙස අපි හඳුන්වා දීමට කැමති වෙන අතර මෙම වැඩසටහන විවිධ සූත්‍රයන් අනුසාරයෙන් ගෙන යාමට අපි බලාපොරොත්තු වෙන අතර මෙහිදී මෙම සාකච්ඡාව අවසානයේ ඔබලාට මේ සාකච්ඡාවට අදාළ යම් යම් ප්‍රශ්න ගැටළු ඇතනම් ඒවාට අපිට වෙනම ඊමේල් ඇඩ්‍රස් එකක් අපි දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම WhatsApp නම්බර් එකකුත් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සෑම ප්‍රශ්නයකටම ඊළඟ වැඩසටහනේදී අපි ඔබ සියලු දෙනාට ඒ අදාළ උත්තර කෙටි වශයෙන් ලබා දීමටද බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මෙම වැඩසටහන විවිධ සම්පත්දායකයන් සාභික කොටගෙන කිරීමට බලාපොරොත්තු වෙන අතර මේ මූලිකත්වය ගැන අප සමග වැඩ කරන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හිටපු නියෝජ්‍ය කුලපති අධ්‍යයනාංශයේ ඒ වගේම වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික හා ඉලෙක්ට්‍රික් තාක්ෂණිකාංශයේ ප්‍රධානි වෘත්තිමය වශයෙන් දැනටත් නියැලී සිටින වසර ගණනාවක් විවිධ රටවල්වල විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාව, සිංගප්පූරුව, ජර්මනිය, ජපානය ආදී විවිධ රටවල්වල විදර්ශනා භාවනාව පිළිබඳ උපදේශකවරයෙක් හැටින් කටයුතු කරන දැනටත් එසේ වැඩ කරන විශේෂයෙන්ම මොරටු විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍යයන් හට මෙම භාවනාව පිළිබඳ යම් යම් කරුණු පිළිබඳ අධ්‍යයනයන් කරන ලංකාවේ දැනට ඉන්න අපගේ මහාචාර්ය රවීන්ද්‍ර කොග්ගලගේ මහතාව පිළිගන්න සූදානම්. මුලින්ම අපි මෙම සාකච්ඡාව ආරම්භ කිරීමට බුදුන් වහන්සේ ලෝට හෙළි කරා වූ මේ ත්‍රිලක්ෂණය, අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය මුල්කොටගෙන අපි මේ දේශනා මාලාව ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. අද දින එහිනුත් අනිත්‍ය පිළිබඳ බුදුන් වහන්සේ දේශනා කර අනිත්‍ය සංඥා සූත්‍රය මුල්කොටගෙන මේ සාකච්ඡාව ආරම්භ කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මහාචාර්යතුමනි, අපිට කෙටියෙන් මේ බුදුන් වහන්සේ දේශනා කර විශේෂම චතුරාර්ය සත්‍ය, ආර්ය සත්‍යයන් හත මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යන ත්‍රිලක්ෂණය ගැලපෙන්නේ මොන ආකාරයටද කියලා ආරම්භයක් හැටියට ඔබතුමා අපිට හඳුන්වා දෙන්න පුළුවන් නම්.
තෙරුවන් සරණයි හැම දිනාටම. අපේ උපුල් මහත්මයා ප්‍රකාශ කළ පරිදි මේ සාකච්ඡා මාලාවක ආරම්භයක්. ඉතින් අපිට මේ අවස්ථාව ලබා දීම ගැන අපි මේ ප්‍රඥා නාලිකාවට විශේෂයෙන් ස්තුතිවන්ත විය යුතුයි. අපේ බලාපොරොත්තුව තියෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම තේරුම් ගන්නේ කොහොමද, ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න අපි මොන විදිහටද මේ දහම විමසිය යුත්තේ. විශේෂයෙන් අපි සතුටු වෙන්න ඕන මේ ප්‍රඥානාලිකාව. මොකද බුදුදහම පුල් මහත්මයා ප්‍රඥාවන්තයන්ට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒකට ප්‍රඥාවෙන් හොයන්න වෙනවා, නුවණින් හොයන්න වෙනවා. අන්ධව විශ්වාස කරනවට වඩා නැත්නම් යම් කෙනෙක් කියපු දෙයක් එහෙමම පිළිගන්නවට වඩා දැන් විශේෂයෙන් මම කියන දේ පිළිගන්නවට වඩා මේක නුවණින් විමසන්න. අනේ නුවණින් විමසනායට ප්‍රයෝජනයක් වීම සඳහා එහෙම නැත්නම් අවංකව මේ දහමෙන් මේ ලැබුණ ෂණ සම්පත්තියෙන් කොහොම හරි ප්‍රයෝජනයක් ගන්න උත්සාහයක් දරන අය සඳහා යම් කිසි අත්වලක් වෙයි කියන අදහසින් තමයි අපි මේ වැඩසටහන් මාලාවක් පවත්වාගෙන යන්න අදහස් කළේ. ඉතින් එතෙන්දී මම හිතනවා දැන් මාව හඳුන්වා දෙනකොට ඔබතුමා ප්‍රකාශ කළා අපි ඇත්තටම දෙස් විදෙස් රටවල් වල භාවනා කියා දීම ඒ වගේම ඒ ක්‍රම හැදෑරීම ප්‍රගුණ කිරීම වගේ දේවල් මම දැනට වසර 25 30ක් විතර කාලයක් කරගෙන යනවා. ඉතින් ඒ අත්දැකීම් වලින් මොනවා හරි දෙයක් අපේ මේ අහන දහම් මාර්ගයේ ප්‍රගුණ කරන්න උත්සාහ කරන අයට දෙන්න පුළුවන් නම් ඒක ඉතින් අපි ලබන ලොකු වාග්යක් වෙනවා.
ඒ වගේම මාචාර්යතුමා අපි අපේ සාකච්ඡාවට බඳුන් කරන සෑම වතාවකදීම සූත්‍රයක් අනුසාරයෙන් අපි මේ විග්‍රහ කරනවා මිස අපි කිසිදු වෙලාවක අපේ මතයන් පිළිදක්වන්නේ නැහැ කියන එකත් අපි
ඔව් එතන මෙහෙම වෙන්න පුළුවන් උපුල් මහත්මයා. අපි දැන් පුළුවන් තරම් ත්‍රිපිටක අනුසාරයෙන් තමයි කතා කරන්නේ. ඒ කියන්නේ මම ගාක් මූලික ත්‍රිපිටකයට අනුකූලව එතනින් පසුව ලියවුණ පොත්පත්වලට වඩා
හැදිලිය
මූලික ත්‍රිපිටකය. ඒකට ත්‍රිපිටකයේ කිව්වහම විනය සූත්‍ර අභිධර්ම තුනම තියෙනවා. ඒකෙනුත් අපිට ගොඩක් වෙලාවට තේරුම් ගන්න පහසු වෙනවා සූත්‍ර පිටකේ. ඒතරම් ගාක් තැන් සූත්‍ර පිටකෙන් අරගන්නවා. එතකොට මේ සූත්‍රේ තියෙන්නේ කොතනද කියලා පුළු පුළුවන් වෙලාවට කියන්න උත්සාහ කරනවා. ඉතින් මම මේ ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලලා සිටිනවා මේ කියන දේ විතරක් ගන්න නැතුව මේ සූත්‍රේ අරන් කියෝලා බලන්න. මොකද ඒක ගොඩාක් උදව් වෙනවා මේ දහම හොයාගන්න. නිවැරදි දහම හොයාගන්න. මොකද අපිට සමහර වෙලාවට සූත්‍රයක කොටසක් කරන් අපට අවශ්‍ය විදිහට එක එක තේරුම් දෙන්න පුළුවන්. ඒකේ අඩුවක් තියෙනවා නම් මුළු සූත්‍රෙම කියෝලා බලන්න ඕනේ. ඒකට ඒ ආරාධනාව මම කරනවා. ඒකම මේ කියන ඒවා යම් කිසි ගැටලුවක් තියෙනවා නම් ඒක මතු කරන්න පුළුවන්. ඒ එතෙන්දී ආයේ මතක් කරන්න ඕන ඔබතුමා මතු කළා මේ අපේ අදහසක් පෞද්ගලික අදහසක් කියවෙනවද කියන එක. එහෙම දෙයක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ කියන දේ ඔව් සූත්‍රය ඇත්තටම දැන් අපි කතා කරනකොට මට කියන්න වෙනවා මේ බුදුරජාණන් වහන්සේගේ දහම අපි අවබෝධ කරන්න උත්සාහ කරන්න. හැබැයි එතෙන්දී අපිට කියන්න වෙන්නේ මේක දැනට අපට අවබෝධ වුණ විදිහට.
ඒ වගේම ඔබ වහන්සේ ගන්න සූත්‍රයේ ආනන්ද ස්වාමීන් වහන්සේ රහතන් මහරහතන් වහන්සේ විසින් මා විසින් මෙසේ අසන ලදී කියලාම මේ සඳහන් වෙලා තියෙනවා.
ඔව් ඒ ත්‍රිපිටකයේ බොහොම සූත්‍ර අපි දන්නවා. අපිට අද ත්‍රිපිටකය ඉතුරු වුණේ ඒ අපේ ධර්ම භාණ්ඩාගාරික වශයෙන් හැඳින්වෙන ආනන්ද ස්වාමීන් වහන්සේ මේවා මතක තියාගත්තා. හැම බුද්ධ දේශනාවක්ම අපි දන්නා උන්වහන්සේ කරපු ඉල්ලීම. නැවත උන්වහන්සේට දේශනා කරන්න. ඒ උන්වහන්සේට විශේෂ හැකියාවක් තිබුණා ඒවා
මතක තබා ගන්න.
මතක තබා ගන්න වචනයක්වත් වෙනස් නොවන විදිහට. ඉතින් අන්න එහෙම ඉතුරු වුණ ඒ සූත්‍ර දේශනා අපිට පාලියේ අහන්න ලැබෙනවනේ. ඒවන් මේ සුතං කියලා පටන් ගන්න. මා විසින් මෙසේ අසන ලදී.
ඒක නිසා ඔබතුමා කියනා වගේ අපි මූලිකත්වයේ දෙනවා සූත්‍ර පිටකයේ තියෙන මේ
ඔව්. ඔව්. එතෙන්දිත් අපි විශේෂයෙන් අපිට සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ ගොඩාක් දුරට මේ රෙෆරන්ස් එකක් විදිහට මේ තියාගන්න පුළුවන්. මොකද ඒක තමයි දැනට පිළිගන්නේ වෙනස් වීම අඩුම වෙනස් නොවි පවතින ත්‍රිපිටක තියෙනවා නම් එතෙන්ට තමයි අපිට මුල් තැන දෙන්න වෙන්නේ. දෙක අපිට අවශ්‍ය නැහැ. ඉතින් චත්ත සංගායනා දක්වා මේ ත්‍රිපිටකයේ ගැන කියපු තැන් අවශ්‍ය නම් ගන්න පුළුවන්. ඒ වුණාට මූලික දේ දෙන්නේ පාලි ත්‍රිපිටකය.
ඔබ වහන්සේ ඔබ මහාචාර්යතුමා කියන එක සත්‍යයක්. මොකද මේ ත්‍රිපිටකය යම් කිසි සිංහලට පරිවර්තනය කර තිබෙන්නේ ත්‍රිපිටක දහරේ මණ්ඩලයක්. ඒ නිසා අපිට තනි පුද්ගලයෙක් හෝ පුද්ගලයන් දෙන්නෙක් නොව ඒක ත්‍රිපිටක දහරේ මණ්ඩලයක් විසින් මේක පරිවර්තනය කරන නිසා ඒ කියන අඩුපාඩු අවම විය හැකි කියන එක පිළිබඳ අපිට යම් කිසි
පරිවර්තනයක් වෙනකොට හැම තිස්සෙම ඉතින් අඩුපාඩුවක් වෙන්න අවස්ථාවක් තියෙනවා. අපි උනත් තේරුමක් දෙනකොට ඒකේ අඩුපාඩුවක් වෙන්න ඉඩ තියෙනවා. ඒක සාමාන්‍යයෙන් භාෂා පිළිබඳ ඥානයක් තියෙන ඕන කෙනෙකුට අවබෝධ වෙන දෙයක්. ඉතින් ඒ නිසා තමයි අපි දැන් මේ අපි සිංහලෙන් කතා කරන දේ ඊළඟට අර ඒ කියන පාලි සූත්‍රයක තියනවාද කියන එකත් අනිත් පැත්තට හොයලා බලන්න ඕන. ඉතින් ඒක ඒ වගේ අපිට මුල් කොහෙන්ද හොයලා බලන්නේ? පාලි ත්‍රිපිටකයෙන්. ඒකට ඒකේ පරිවර්තන තියෙන්න පුළුවන් සිංහල වෙන්න පුළුවන් ඉංග්‍රීසි වෙන්න පුළුවන් වෙන භාෂාවකින් වෙන්න පුළුවන්. ඒ වයිදී අඩුපාඩු වෙන්න පුළුවන්. ඒකට ඒ දැන් බුද්ධජයන්ති එකේ වුණත් මම හොයන විදිහ තමයි පාලි දන්නේ නැත්නම් සිංහල තේරුම කියවන්නේ. හැබැයි එතනින් නවතින්නේ පා ඊට පස්සේ පාලි පාට ටිකක් පද්ද නගලා කියවන්නේ. එතකොට යම් කිසි අවබෝධයක් එනවා මේ ටික මේකේ තියෙන එකක්ද නැත්නම් වැඩිපුර එකතු වුණ කොටසක්ද කියන එකේ දල අවබෝධයක් ගන්න පුළුවන්. ඒකට අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කොටස මොකක්ද? ඒකට මොනවා හරි අලුතෙන් එකතු වෙලා නම් ඒක මොකක්ද කියලා අවබෝධයක් ගන්න පුළුවන්. ඉතින් ඒකම අද වෙනකොට මම සතුටු වෙනවා ඔබතුමා කිව්වා වගේ අපි දැන් විශ්වවිද්‍යාල කීපයක මේ භාවනාව විෂයක් විදිහට උගන්වනවා. විශේෂයෙන් මේ ඉංජිනේරු පීඨයේ මොරටු විශ්වවිද්‍යාලේ දැන් මම හිතන්නේ වසර 10ක විතර කාලයක් මම මේ දේ කරගෙන යනවා. ඒ වගේම දැනට මම සේවය කරන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලයේ භාවනා විෂයක් විදිහට අපි ওই විශ්වවිද්‍යාල දෙකේම විෂයක් විදිහට මේක ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඒ ශිෂ්‍යයන්ගෙත් විශාල ඉල්ලුමක් තියෙනවා මේ සඳහා.
ඒ වගේම භාග්‍යයක්.
භාග්‍යයක්. ඇත්තටම ඉගෙනගත්තු පිරිසක් මේක හොයනවා කියන එක හරි වටිනවා. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් මේක නුවණින් හොයන අයට තමයි මේ ධහම මතු කරගන්න පුළුවන්. ඒ සඳහා ඒ නුවණින් සෙවීමම විතරක් නෙමෙයි තව අවශ්‍ය වෙන දේවල් තියෙනවා. ඒකට අවශ්‍ය ප්‍රතිපදාවක් වඩන්න තියෙනවා. ඒතකොට ප්‍රතිපදාව මොකක්ද කියලා හොයාගන්නත් වෙන්නේ අපිට බුද්ධ දේශනාව තුල. ඒතකොට මේ ප්‍රතිපදාව හරියට අඳුරගත්තේ නැත්නම් අපි ප්‍රතිපදාව කියලා යම් කිසි දෙයක් කළාට සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් මේ අපි දන්නවා දැන් ඔබතුමා මතු කළපු ප්‍රශ්නෙට එනවා නම් දැන් චතුරාර්ය සත්‍ය තමයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. කියන්නේ මේ ලෝකයේ සැඟවිලා තියෙන ධර්මතාවය චතුරාර්ය සත්‍ය. මේක අවබෝධ කරගෙන හෙලි කරන්න පුළුවන් ලෝකයාට බුදු කෙනෙකුට විතරයි. ඒකට අපි මේ සාකච්ඡා කරන්නේ මගේ ධර්මයක්වත් ඔබතුමාගේ ධර්මයක්වත් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම. ඒක බොහොම ගැඹුරු දෙයක්. ගැඹුරු කිව්වහම එක එක ප්‍රඥා මට්ටමට එක එක විදිහට ගෝචරමු. ඒ තමන්ගේ සංසාර පුරුදු වෙන්න පුළුවන් දිනු කරලා තියෙන විදි වෙන්න පුළුවන්. ඒකෙදිත් එතකොට අපි තේරුම් ගන්න ඕන යම් කිසි මට්ටමකට අපට අවබෝධ වුණොත් මීට වඩා ප්‍රඥාව වැඩුණ කෙනෙක් ඒ බුද්ධ දේශනාවල තියෙනවා. ඒ අවබෝධ වෙන විදිහ වෙනවා.
උදාහරණයක්
දැන් මගඵල ලැබපු අය බැලුවොත් දැන් පුතග්ජනයා මේ දේ දකින විදිහ එක විදිහක්. ඊළඟට සෝවාන් මාර්ගයේ හරි සෝවාන් ඵලයේ හරි ඉන්න කෙනා දකින විදිහ වෙනවා. ඊළඟට සකදාගාමි අනාගාමි අරහත් ඔය එක එක අවස්ථාවලදී මේ ධහම ඒ ගෝචර වෙන විදිහ වෙනසක් තියෙනවා. ධහම එකම. එකම වචන ටික වෙන්න පුළුවන්. දැන් ත්‍රිලක්ෂණය ගත්තොත් චතුරාර්ය සත්‍ය කිව්වොත් පටිච්චසමුප්පාදේ කිව්වොත් එකම ධර්මතාවය. හැබැයි මේක අවබෝධ වීමේ මට්ටම් වෙනස් වෙනවා.
ඒ පෙර කරන ලද කුසල අකුසල කර්මයන්
ඒකට පෙර කරපු කුසල අකුසල කර්මත් බලපානවා. හැබැයි ඒකටම ඉඩ දෙන්න එපා. ඒ පෙර කරපු කුසල අකුසල කර්ම යම් කිසි කුසල කර්ම නිසා තමයි මතක තියාගන්න අපට මේ ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙන්නේ. මනුෂ්‍ය ජීවිතයක් ලැබිලා, බුද්ධෝත්පාද කාලෙක දහමක් අහන්න ලැබිලා, ඒ පෙර කරපු කුසල. හැබැයි දහම අවබෝධ වෙනවද නැද්ද කියන එක කුසල කර්මයට දාන්න එපා.
නමුත් පෙර හුරුවක් තිබුණොත් ඒක
පෙර හුරුව තිබුණොත් ඒක උදව්වක් තියෙනවා. එහෙනම් මේ මොහොතේ අවබෝධය කියන්නේ මේ මොහොතේ ප්‍රඥාව වැඩි වීමක්. ඒක අතීත කරපු ඒවට දාන්න එපා. මේ මොහොතේ අපිට පුළුවන් ප්‍රඥාව වඩන්න. ඒකට වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට ඒ වැඩපිළිවෙල දැන් අපි උදාහරණයක් ගත්තොත් සතර සතිපට්ඨානෙ. මේක ඒකායන මාර්ගය කියලා උන්වහන්සේ දේශනා කරලා තියෙනවා. එතකොට කෙනෙක් පෙර කරපු පින්ද පවුද කියන එක නෙවෙයි. මේ මොහොතේ සතර සතිපට්ඨානෙ වැඩුවොත් මේ ජීවිතේ මේක අවබෝධ කරගන්න හැකියාව තියෙනවා.
කාල සීමාවකුත් උන්වහන්සේ දීලා
තියෙනවා. කාල සීමාවකුත් දීලා තියෙනවා. ඒ සතිපට්ඨාන සූත්‍රය වැළුවොත් අවුරුදු 7 ඉඳන් අඩු කරගෙන දවස් 7කට යනකම් නේද?
වැඩි.
ඒකට අන්නේ එහෙම දෙයක් එහෙම බුදු කෙනෙක් පනෝලා තියෙන්නේ. ඒකට මෙන්න මේ මාර්ගය හරියට වැඩුවොත් මේ ප්‍රතිඵල ලැබෙනවා.
ලැබෙනවා කියන්නේ.
ඔව්. ඒකට එහෙම ලැබෙන්නේ නැත්නම් අපේ අවබෝධය අඩුවක් මාර්ගය ගැන අපේ අවබෝධය අඩුවක් වෙන්න ඕන.
එහෙමද?
හැබැයි එහෙම උත්සාහයක් යොදන කෙනෙකුට මේ කියන්නේ.
ඔව්.
උත්සාහ නැව ඉදුවොත් කොහොමද වෙදෙන්නේ? එතකොට ඒ
සමාන මාචරතුමා දැන් ඔබ තුමා කියන හැටියට දවස් 7ක සිට අවුරුදු 7ක් දැස්සා බුදුන් වහන්සේම කාල සීමාවක් දීලා තියෙද්දිත්
ඔව්
මේක අවබෝධ නොවෙන්නේ
ඔව්
සම්පූර්ණම අපේ වරදක්ද? එහෙම නැත්නම් මේක සමාජගත වීමේදී තියෙන අඩුපාඩුවක්ද කියන එක පිළිබඳ මම පෞද්ගලිකව දකින කාරණාවක්. මෙම ක්‍රියාවලිය බුදුන් වහන්සේ දේශනා කර ආකාරයට සමාජගත වූවා නම් එහෙනම් මේක ග්‍රහණය කරගන්න පිරිස විශාල වශයෙන් වැඩි වෙන්න තිබුණා. අපි මාතෘකාවෙන් පිටට යනවාද කියලා මට තේරෙන්නේ නැහැ. කොහොමනම් ඒක පිළිබඳවත් අපි ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.
ඔව් ඉතින් අපිට දැන් අපි ඕනම දෙයක් ගහම වුණත් අපට අහන්න ලැබෙන දේ ඉන්නේ අපි පටන් ගන්න. අපට අහන්න ලැබෙන එක මූලිකව අපි කවුරුවත් මං හිතන්නේ පාලියෙන් පටන් ගත්තා කියලා. ඒක සිංහලෙන් හරි ඉංග්‍රීසියෙන් හරි තමන්ගේ භාෂාවකින් මොකක් හරි විදිහකට යම් කෙසේ අහන්න ලැබුණ මට්ටමක ඉඳන් තමයි හොයාගෙන යන්නත් වෙන්නේ. ඉතින් එතෙන්දී ඒකේ බලපෑමක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපිට අහන්න ලැබෙන එක කොච්චර අපිව නිවැරදිව
මාර්ගයට ගෙනියනවද?
ඉතින් ඒකට මේ මොන විදිහේ දෙයක් අහන්න ලැබුණත් මම ඒ කියා දෙන කෙනාට නෙවෙයි. දොස් කියනවා නම් දොස් කියන්නේ අහන කෙනාට. මොකද අහන කෙනා දැන් බුදුරජාණන් වහන්සේ මේකට උපදේශය හොඳටම දීලා තියෙනවා කාලාම සූත්‍රය වගේ මේ සූත්‍රවලදී. ඒකට කවුරු කොහොම කිව්වත් අපි එයාට බැනලා හරියන්නේ නැහැ. මෙයා මට වැරද්දයක් කිව්වා
කියලා. උන්වහන්සේ දේශනා කරනවා. මා කිව්වත් පිළිගන්න එපා, පොතපතකත් පිළිගන්න එපා.
බුදුරජාණන් වහන්සේගෙන්ම අහලා ඇවිල්ලා මම මේ දැන් කියන්නේ.
ඔව්.
කිව්වත් ඒක එහෙමම පිළිගන්න එපා. මේක ඒක හොයන විදියක් දේශනා කරලා තියෙනවා. එහෙනම් අපිට කවදාවත් බණින්න හිටියක් නැහැ මේ මෙයා මට වැරදියක් කියාද මොකද ත්‍රිපිටකය තියෙනවා. ඒත් ඒක අපි හොයන්නේ නැත්නම් ඒක අපේ වැරද්ද. වැරද්ද අපටම දාගන්න ඕන. ඒක කියා දෙන අයට නෙවෙයි. කියා දෙන අය මම හිතන්නේ හැම කෙනෙක්ම මේ අවංක චේතනාවකින් තව කෙනෙකුට උදව්වක් කරන්නයි ඒ දන්න දේ කියා දෙන්නේ. ඉතින් එයාගේ අවබෝධය අඩුවක් තිබුණොත් ඒකට කරන්න දෙයක් නැහැ
නේද?
එතකොට ඒ අහන කෙනා එක ඒ විමසන විදිහ අපිට දහමෙන්ම හොයාගන්න වෙනවා. දහමට අනුව විමසන විදිහ. ඉතින් මේ දැන් අපි
මාතෘකාවට.
ඔව් ගොඩක් දේවල් කතා කරපු හින්දා ඔබතුමා යොමු කළා ප්‍රශ්නය මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. එහෙම නැත්නම් පටිච්චසමුප්පාදය අවබෝධ කරගන්න. වැඩපිළිවෙලක් බුදු කෙනෙක් දේශනා කරලා තියෙනවා. මම ඔය දැන් සතිපට්ඨානෙ කිව්වා වගේ තව මූලිකව ගන්න දෙයක් ත්‍රිලක්ෂණය. ඔව් ත්‍රිලක්ෂණය අපි අහලා තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා.
සිංහලෙන්.
සිංහලෙන් ඔව් පාලියෙනොත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන වචන තුන යෙදෙනවා. ඉතින් මේ දැන් මේකේ එතකොට අපිට අහන්න ලැබෙනවා එක එක විදිහේ තේරුම්. ඒවා දැන් ඒක භාෂාවක් පරිවර්තනය කිරීමේදී එක එක කෙනාගේ අවබෝධ අනුව එක එක තේරුම් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒකට අපි බලන්න ඕන බුද්ධ දේශනාවට අනුව මේක මොකක් වෙන්නේ නැද්ද කියන තැන හොයන්න. ඉතින් ඒකෙදී අපි අර කලින් සාකච්ඡා කරපු සූත්‍ර වගේක් තියෙනවා. ඒ මට මතක් වෙනවා බුද්ධ දේශනාවක් තියෙනවා අනිච්ච සංඥා සූත්‍රය කියලා.
මොකේද
මේක තියෙන්නේ? මේ සංයුක්ත නිකාය කියන එකේ සංයුක්ත නිකාය කිහිපයක් තියෙනවා. ඒකේ තුන කොටසේ කන්ද සංයුක්තය පුප්ප වර්ගය. කන්ද සංයුක්තයේ යටතේනවා පුප්ප වර්ගය. ඒකෙත් තියෙනවා සූත්‍ර 10ක්. 10 වෙනි සූත්‍රය තමයි මේ
අනිච්ච සංඥා සූත්‍රය.
අනිච්ච සංඥා සූත්‍රය තියෙනවා. ආයේ මතක් කරන්නම්, සංයුක්ත නිකාය තුන කොටස කන්ද සංයුක්තය පුප්ප වර්ගය. ඒකේ තියෙන 10 වෙනි සූත්‍රය අනිච්ච සංඥා සූත්‍රය. මොකද මේක මම විශේෂයෙන් කියන්නේ මේ අනිච්ච සූත්‍ර කියලා සූත්‍ර ගොඩාක් තියෙනවා. මේ අනිච්ච සංඥා සූත්‍රයේ තියෙන්නේ මේ පුප්ප වර්ගයේ කන්ද සංයුක්තේ පුප්ප වර්ගයේ සංයුක්ත නිකාය තුන කොටසේ. මේ සූත්‍රයේ විශේෂයක් තියෙනවා. අනිත් අනිච්ච සූත්‍ර වලට වඩා දැන් හැමතැනම මේ ත්‍රිලක්ෂණේ වඩන්න කියන තැන් තියෙනවා. අනිච්ච සංඥාව වඩන්න. හැබැයි ඒක කොහමද වඩන්නේ කියන එක විස්තර වෙනවා අඩුයි. දැන් මේ සූත්‍රය මම අනිච්ච සංඥා සූත්‍රය කියන එකේ බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න කරනවා. කෙසේ වඩන අනිච්ච සංඥා වෙන්ද මේ කෙලෙස් දුරු වෙන්නේ? මේක ලොකු විස්තරයක් කරලා ඊළඟට මේවට උපමා උදාහරණත් ගාක් අරගෙන මේ ඒවා අපි වෙන අවස්ථාවක සූත්‍රයේ අවශ්‍ය නම් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමු. ඉතින් මේකෙදි පාලියෙන් කියන අනිච්ච සංඥා භික්කවේ භාවිතා බහුලී කතා. අනිච්ච සංඥාව භික්ෂූනි භාවිතා කරන්න ඕන, බහුලව භාවිතා කරන්න ඕන. අනිච්ච සංඥා භික්කවේ භාවිතා බහුලී කතා. එහෙම වඩනකොට මොකද වෙන්නේ? සබ්බං කාමරාගං පරියාදීයති. සියලු කාමරාග දුර වෙලා යනවා. සබ්බං කාමරාගං පරියාදීයති. ඒ වගේම කියනවා සබ්බං රූපරාගං පරියාදීයති. රූපරාග දුර වෙනවා. ඊළඟට සබ්බං භවරාගං පරියාදීයති. සබ්බං අවිජ්ජං පරියාදීයති. සබ්බං අස්මිමානං පරියාදීයති. එතකොට මේවා සම්පූර්ණයෙන්ම
ක්‍රමානුකූලව
දුර වෙලා යනවා කියනවා මේ අනිච්ච සංඥාව
වඩන කෙනෙකුට.
වඩන කෙනෙකුට. ඊළඟට ඒකට උපමා 10ක් විතර දෙනවා. ඒකත් මේ සූත්‍රයේ විශේෂයක්. වෙන සූත්‍රවල උපමා එකක් දෙකක් නෙවෙයි. මේ මෙහෙ කොහොමද මේ වගේ විල යන්නේ කියන්න. ඒ කියන්නේ සබ්බං කාමරාගම් පරියාදීති, සබ්බං රූපරාගම් පරියාදීති, සබ්බං භවරාගම් පරියාදීති, සබ්බං අවිජ්ජං පරියාදීති, සබ්බං අස්මිමානං පරියාදීති සමෝහಂತಿ. සමෝහಂತಿ කියන්නේ ඒක සම්පූර්ණයෙන්ම ඉතුරුවක් නැතුවම දුර වෙලා යන ක්‍රමයක්. එතකොට මේකේ ඒ කොහොමද දුර වෙලා යන්නේ කියන එක විස්තර කරන්න උපමා 10ක්ම ගන්නවා. එතකොට කෙනෙකුට හිතා ගන්න පුළුවන් මේ සූත්‍රය කොච්චර මේ වැදගත්කමක් පෙන්වන්න උන්වහන්සේ උත්සාහ කරලා තියනවාද කියලා. මම දැන් ඒ උපමා එකක් දෙකක් කිව්වොත් කියනවා මේ ඒ කාලේ තිබුණ අර තන පඳුරු වගේ බබුස්තන කියලා. එතකොට බබුස්තන කපන කෙනෙක් බබුස්තන කපලා ඒවා අගින් අරගෙන යටි අතටත් පොළනවා, උඩු අතටත් පොළනවා. ඊට පස්සේ පැත්ත දානවා. ඒ විදිහට ඒවා අයින් කරනවා වගේ කියනවා අනිච්ච සංඥාව වඩන කෙනාගේ අර ඊට කලින් තිබුණ කාම රාග
දුරු වෙන
බව රාග කියලා කියපුවා, අස්මිමාන කියපුවා දුරු වෙලා යනවා. ඒක ඊළඟට තව ඊට වඩා අද කාලේ තියෙන තේරුම් ගන්න පුළුවන් උපමාවක් තියෙන අඹ පොකුරක්. අඹ පොකුරක් තියෙනවා නම් ඒ අඹ පොකුරේ මුල නැට්ට කපා දැමු විට ඒහා බැඳුණු යම් තාක් අඹ ගෙඩි තියෙනවද? මේ සියල්ල එක පොකුරට බිම වැටෙනවා වගේ අර කෙලෙස්
අනිච්ච සංඥාව
දුර වෙලා යනවා. අනුච්ච අනිච්ච සංඥාව වැඩුවොත් බහුල වශයෙන් වැඩුවා. භාවිතා බහුලී කතා.
මාචර්තුමා කියන්නේ අඹවල්ලේ උඩින් කැපුවම අඹවල්ල සතු සියලුම පොඩි අඹ මල් දිච්චේවා සියල්ලම එකවර
එකවර කැඩෙනවා. ඒ ඒ කියපු අඹගෙඩි වගේ තමයි. දැන් අපි උදාහරණයක් ගත්තා කාමරාගේ, භවරාගේ, රූපරාග, ඈ ඊළඟට මේ අවිද්‍යාව, අස්මිමානය කියලා මේ සූත්‍රය විස්තර කරන එක එක දේවල්.
දස සංයෝජන ධර්මයන්ගේ අවසානයේ පෙන්වුම් කරන අස්මිමානය පවා
කැඩෙන්න තරම් බලවත් මේ අනිච්ච සංඥාව
කියන්නේ.
එතකොට හරිය වැදගත් වෙනවා මොකද්ද මේ අනිච්ච සංඥාව බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කියලා එක හොයන එක. එතකොට මේ වගේ එකේ උපමා ගොඩක් දීලා දැන් අපි යමු මේ කියන තැනට. කතං භාවිතාච භික්කවේ අනිච්ච සංඥා කතං බහුලී කතා. එතකොට කොහොමද මොන විදිහට භාවිතා කරන බහුලව වඩන අනිච්ච සංඥාවෙන්ද මේ දේ සිද්ධ වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේම ප්‍රශ්න කරනවා. කතම් භාවිතාච භික්කවේ අනිච්ච සංඥා කතම් බහුලී කතා සබ්බං කාමරාගම් පරියාදීති. සියලු කාමරාග දුරු වෙලා යන්නේ කොහොම වඩන කොහොම බහුලව භාවිතා කරන අනිච්ච සංඥාවෙන්. ඊළඟට ඔන්න ඒකට බුදුරජාණන් වහන්සේම පිළිතුරක් දෙනවා මේ සූත්‍රෙදි. දැන් මේකේ ඇත්තටම මේ ස්කන්ධ පහක් තියෙනනේ, රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඔන්න ඔය පහේ වෙන වෙනම අනිත්‍ය සංඥාව වඩන්න කියනවා.
පංචස්කන්ධේ.
ඔව්. එතකොට රූපය පිළිබඳව අනිත්‍ය සංඥාව වඩන්නේ කොහොමද කියලා ඉස්සෙල්ලා විස්තර කරනවා. ඊළඟට වේදනාව පිළිබඳව අනිත්‍ය සංඥාව වඩන්නේ කොහොමද කියලා විස්තර කරනවා. අහම එක එක වෙන වෙනම ප්‍රශ්න කර කර විස්තර කරනවා. එතකොට මේකේ මුලින් ගත්තොත් මේ රූපය පිළිබඳව මෙන්න මෙහෙම බුදුරජාණන් වහන්සේම දේශනා කරන්නේ. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම කියලා විස්තර කරන මේ අනිත්‍ය සංඥාව වඩන හැටි රූපයේ. මොකද්ද? ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියලා කරුණු තුනක් දේශනා කරනවා. ඊළඟට වේදනාව ඉති වේදනා. ඒ ඊළඟට ඒකේ සමුදය. මේක නැති වෙන්නේ කොහොමද?
ඒ ආකාරයට පංචස්කන්ධේම
පංචස්කන්ධේටම සංඥාවට සංඛාරයට විඥාණයට ඔය කරුණු තුනක් කියනවා. මොකද්ද කරුණු තුන? ඉති රූපං. ඒ කියන්නේ මේකයි රූපය. ඉති රූපං මෙන්න මේකයි රූපය. පළවෙනි එක. දෙවෙනි එක තමයි ඉති රූපස්ස සමුදයෝ. ඔය රූපයේ සමුදය මෙන්න මේකයි. හරි. පාළි වචනේ ඉස්සෙල්ලා අපි කියලා ඊළඟට ඒ සමුදය කියන්නේ මොකද්ද කියලා හොයාගන්න උත්සාහ කරනවා. එතකොට ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඊළඟට ඉති රූපස්ස අත්තංගම. දැන් මෙතන මූලික අදහස ගන්න ඕන. එතකොට අනිච්ච සංඥාව කියනකොට කරුණු තුනක් තියෙනවා. එකක් නෙවෙයි.
ඔව්.
කරුණු තුන තමයි ඉති රූපං. රූපය කියන්නේ මොකද්ද?
පැහැදිලි.
එතනින් පටන් ගන්නවා. ඊළඟට ඉති රූපස්ස සමුදයෝ.
ඒ රූපේ සමුදය.
ඒ රූපේ සමුදය
හටගෙන.
හටගත්තේ කොහොමද?
හටගෙන.
හට ගැනීම කියනකොට දැන් අපි සමුදේ යෙදෙන තැනක් තව කොහෙන් හරි මතක් කළෝ. ඔබතුමාට මතකයට එනවද සමුදේ යෙදෙන තැනක්? චතුරාර්ය සත්‍ය ගත්තොත්
ඒ වගේම
දුකයි
සමුදේයි.
දුක්ක සමුදේයි කියලා
යෙදෙනවනේ.
ඔව්. ඉතින් එතනින් මේ අදහසක් ගන්න පුළුවන් මේ සමුදේ කියන්නේ මොකද?
දුකේ සමුදේ.
දුකයි දුක්ක සමුදේයි කියනකොට දැන් දුක්ඛ සමුදය මොකක් විදිහටද සාමාන්‍යයෙන් සංහාව කියලා දේශනා කරනව නේද?
හරි. ඔව්.
දුකයි දුක්ඛ සමුදයයි අපි කියනවා සංහාව.
ඔව්.
එහෙනම් දැන් ඔන්න සමුදය කියනකොට
සමුදය විවිධ තැන්වලදී විවිධ ආකාරයක
එතෙන්දී දැන් දුක කියන එකයි සංහාව කියන එකයි ගත්තොත් දුකෙහි සමුදය තමයි
සංහාව. දුකේ සමුදය.
එතකොට මොකද මම මේක මතක් කරේ දැන් දුක හට ගැනීම කියවුවහම හටගත් බව විතරයි තේන්නේ.
ඔව්.
සංහාව තේන්නේ නැහැ. එහෙනම් සමුසය කියනකොට දුක හටගත්ා කිව්වට මදි. ඊට වඩා දෙයක් තියෙනවා. මොකද ඒ හටගත්ti ඇයි? මොකක් නිසාද? මොන හේතු ප්‍රත්‍යෙන්ද මේක හටගත්තේ කියන දේ හොයාගන්න.
ඒ කියන්නේ වක්‍රාකාරව පටිච්චසමුප්පාද
ඔව් මේ හැම දහම ක්‍රම දහම දැක්කනම් පටිච්චසමුප්පාදේ දැක්කව ඉන්න ඕනේ. ඒකට එතෙන්ට යන්නත් ඕන. ඒකට මේ සමුදය කියන එකේදී අපි දුකේ හට ගැනීම කිව්වට මදි. දුක හටගත්තේ ඇයි කියන එක හොයාගන්නවා. ඒකයි මම මේ මතු කරන්න හදන්නේ.
දුක හටගත්තේ ඇයි කියන්නේ.
ඔව්. දුක හටගත්තා කියනවා එක එක. ඔව්. දුක හටගත්තේ ඇයි කියලා දැනගන්න එක තව එක.
ඔව්. අරක හටගෙන අවසාන දෙයක් දුක හටගත්තා කියන්නේ.
දැන් අපි වෙන උදාහරණයක් ගමුකෝ. දැන් ඔන්න අපිට පද්දයක් ඇහෙනවා.
ඔව්.
දැන් ඇහෙන්නේ සද්දේ හටගත්තු හින්දානේ.
ඔව්.
එතකොට අපි කියනවා ආ සමුදේ දැක්කා. ඇයි? සද්දේ හටගත්තා දැක්කා. දැන් හටගත්තා දැක්කා කියන එකයි හටගත්තේ ඇයි කුමක් නිසාද කියන එකයි කරුණු දෙකක්.
කුමක් හේතුවෙන්ද හටගත්තේ කියන එකයි
දෙකක්. කුමක් හේතුවෙන්ද හටගත්තේ කියන එක
කරුණු දෙකක්. පැහැදිලි. දැන් අපිට ලෞකික වශයෙන් ග්‍රහණය වෙන්නේ හටගත්තාට පස්සේ.
දැන් හටගත්තා කියන්නේ අපි දැන් ඔතන හේතුඵල සම්බන්ධයක් ගත්තොත් ඵලයට මොකද්ද උනේ? හටගත්තා. ඒකෙන් කියන්නේ හේතුව දැක්කා.
හේතුව දැක්කා කියලා. පැහැදිලි.
ඒ රූපයක් හටගත්තා කිව්වට සමුදේ දැක්කම වෙන්නේ නැහැ. තව විදිහට කිව්වොත්. දැන් අපිට මේ එක එක තේරුම් වලට යන්න පුළුවන්. ඒක මේක මේ නුවණින් විමසන්න විදි ටිකක් මේ කියන්නේ කිව්වේ.
විශාල කැඹුරු කාරණයක් ඔබතුමා මේ එළියට.
ඔව්. එතකොට ඉතිරූපං ඉතිරූපස්ස සමුදයෝ කියනකොට රූපය මේකයි. සමුදය කියනකොට දැන් හොයාගන්න වෙනවා රූපයක් හටගත්තා කිව්වට මදි. හටගන්න ඔව් කුමක් නිසාද හේතු ප්‍රත්‍ය ටික හොයාගන්න.
මක් හේතුෙන් රූපේ හැමදේ වුනේ හටගත්තේ.
ඔව්. දැන් ඇයි ඒ හේතුව හොයාගන්න වෙනවා කියන්නේ දැන් ඔබතුමා මතු කළ අර පටිච්ච සමුප්පන්න බව.
ඔව්.
පටිච්ච සමුප්පන්න බව ඒක මතු වෙන හින්දා ඒකත් පොඩ්ඩක් කියලා යන එක හොඳයි. පටිච්ච සමුප්පාදය තේරුම් කරන්නේ අර විස්තර කරනවා හේතුවේයි ඵලයේ අතර සම්බන්ධයක්. මොකද්ද සම්බන්ධතාවේ? මෙය ඇතිකල්හි මේ වේ. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. ඒක තමයි ඒක හටගන්න හැටිගෙන දේශනා. මේ ඇතිකල්හි මේ වේ. ඒ කියන්නේ හේතුව තියෙනකොට ඵලය තියෙනවා. ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. හේතුව හටගත්තා නම් ඵලයත් හටගන්නවමයි. ඉමස්සෙන් සති ඉදං හෝති. මේ ඇතිකල්හි මේ වේ. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. හේතුව හටගත්තොත් ඵලයත් හටගන්න. දෙවෙනි එක තමයි නිරෝධය පැත්ත. ඉමස්මින් අසති ඉදං නහෝති. ඉමස්ස නිරුද්ධා ඉදං නිරුද්ධති.
හේතුව පවතින
තනස්මින් කියන්නේ හේතුව කියලා ගත්තොත් ඉමස්මින් අසති. ඉස්සෙල්ලගේ සති කියලා ඇති කල්ලි දැන් අසති කියන්නේ නැත්තම්. හේතුව යෙදුන් නැත්තම්.
ඵලයක්
ඉදන් නහෝති. ඉස්සෙල්ල හෝති කියප එක දැන් නහෝති. විරුද්ධ අර්ථය. ඒ කියන්නේ
ඵලයක්
හේතුව යෙදුන් නැත්තම් ඵලයක්
හට ගැනීම
හටගෙන නැහැ.
නැහැ. හටගෙන නැහැ. හට ගන්න බෑ.
හට ගන්න බෑ. හේතුවෙන් තොරව ඵලය ගැන කතා කරන්න බෑ.
බෑ.
ඉපදිලා නැහැ.
ඉපදිලා නැහැ.
නිරෝධයි.
එතෙන්දි තමයි නිරෝධය කියන එකත් මතු වෙනවා.
ඔව්. අපි ගැඹුරට කතා කරන්න ඕන. දැන් නිරෝධය කියනකොට ගොඩක් අය හිතනවා මේ තියෙන දේ නැති වුණා කියලා.
ඔව්.
දැන් මේ පටිච්ච සමුප්පාදෙදි කියන්නේ තියෙන දෙයක් නැතිවීමක් නෙවෙයි. හේතු තියෙනකොට ඵලය තියෙනවා. හේතු නැත්නම් ඵලයක් ගැන කතා කරන්න බෑ. මොකද හටගෙන නැහැ. හටගන්න හේතු යෙදිලා නැහැ.
යෙදිලා නැහැ.
හට ගන්න හේතුව යෙදිලා නැත්නම් හටගෙන නැහැ.
අලුතෙන් නිරෝධ කිරීමේ
අවස්ථාවේ නැති වුණ කතාව නෙමෙයි මේ කියන්නේ.
හැදින්.
හට ගන්න හේතුව යෙදුන් නැත්නම් හටගෙන නැහැ කියන එක. ඒකයි මේ ඉමස්මින් සති ඉදං හෝති කියනකොට හේතු ඇතිකල්ලි ඵලය තියෙනවා. ඉමස්මින් අසති ඉදං නහෝති කියනකොට හේතු යෙදිලා නැත්නම් ඵලයක් හටගෙන නැහැ. ඉපදිලා නැහැ. කියන ධර්මතාවය.
හේතු තිබෙන තාක්කල්
ඵලය තියෙනවා.
ඵලය තියෙනවා.
ඔව්. හේතු තිබෙන තාක්කල් ඵලය තියෙනවා. හේතු යෙදිලා නැත්නම්
ඵලයක් ගැන කතා කරන්න
ඵලයක් ගැන කතා කරන්න බෑ. මොකද ඒක ඉපදිලා නැහැ.
ඔව්.
ඉපදිලා නැති දෙයක් ගැන අපිට ඇත්ත නැත කතාවක් කතා කරන්න බැහැනේ.
බැහැ.
ඒකට ඔන්නෝම ධර්මතාවයක් තියෙනවා. මේ නිරෝධ කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ සමුදේ යෙදුනොත් ඵලය තියෙනවා. සමුදේ යෙදුනේ නැත්නම්
ඵලයක් ගැන කතා කරන්න
ඵලයක් ගැන කතා කරන්න බැහැ. ඔන්න ඔය සම්බන්ධතාවේ දකින්න ඕන මේ හේතුයි ඵලයයි අතර.
බැරි.
පටිච්ච සමුප්පන්න බව. එහෙනම් මෙන්න මේ සමුදය කියන එක දැන් අපි චතුරාර්ය සත්‍යයට දැම්ම දුක කියන එක ඵලය.
දුක ඵලය.
දුක කියන එක ඵලය. දුක්ඛ සමුදය කියන්නේ ඵලය හටගන්න හේතු. නැත්නම් ප්‍රත්‍ය වුණ ධර්ම. ආධාර වුණ උපකාර වුණ ධර්ම නේද?
හේතු.
ඒකට දැන් මෙතෙන්දී ඒක ප්‍රධාන හේතුව තමයි තණ්හාව. තණ්හාව ඇතිකල්ලි දුක තියෙනවමයි. ඒ දුක හටගත්තේ තණ්හාව නිසා. හැබැයි මේ දෙක එකට යෙදෙන්නේ. මේ ඇතිකල්ලි මේ වේ. ඉමස්මින් සති ඉදං හෝති. තණ්හාව තියෙනවා නම් දුක තියෙනවා. හැබැයි තණ්හාව යෙදුන්නේ නැත්නම්
දුක ගැන කතා කරන්න බෑ.
දුක ගැන කතා කරන්න බෑ. මොකද දුක හටගෙන නැහැ.
තණ්හාව නැමැති හේතුව නැති තාක්කල් දුක ගැන අපිට කතා කරන්න
දුක ගැන කතා කරන්න බෑ. දැන් ඔකට ඒ බුද්ධ දේශනාවලම තියෙන එක එක උපමා දැන් පහන් දැල්ලේ උපමාව. දැන් තෙලුයි තිරයයි දැල්ලයි තියෙනකොට ආලෝකේ. ඵලයි. තෙලුයි තිරයයි දැල්ලයි යෙදුන් නැත්නම්
ආලෝකයක් ගැන කතා කරන්න බෑ.
ආලෝකයක් ගැන කතා කරන්න බෑ. අන පටිච්ච සමුප්පාදේ තේරුම් කරන්න ගත්ත උපමාව.
උපමාව. තෙලුයි තිරයයි නැමැති හේතුව නැති තාක්කල් එළිය නැමැති ඵලය ගැන කතා කරන්න
ඵලය ගැන කතා කරන්න බෑ. ඇයි ඒක ඉපදිලා නැහැ.
ඉපදිලා නැති දෙයක් ගැන කතා කරන්න අයිතියක්
නැහැ. අයිතියක් නැහැ. දැන් ඒ හේතු යෙදිලා නැති තැනක අපිට ආලෝකේ නැති වුණා කියනවත් බෑ.
ඇයි? හටගෙන නැහැ.
ආලෝකයක් හටගෙන නැහැ. දැන් අපි මෙතන පහන් දැල්ලක් නැහැ කියලා අපි සම්මතයේදී කියනවා.
ඔව්.
ඒකට තේරුමක් නැති කතාවක්. දැන් ගන්න හේතු
මෙතන ගන්න කරුණ මොකද
කරුණු යෙදිලා නැහැ දෙල්ලක් ගැන මොකටද කතා කරන්නේ ඔන්න ඔහම සම්බන්ධතාවක් ඒ කියන්නේ මේ ඇතිකල්ලි මේ වේ ඒ ධර්මතාවයේ දකින්නකොට නුවණක් එනවා මේවා මෙය යෙදුම් නැත්තම් මේ හේතුප්‍රත්‍ය යෙදුම් නැත්තම් ඵලයක්
ඔය ආකාරයට මාචාර්යතුමා මොන සූත්‍රයේද මෙසේ ඇතිකල්ලි මෙසේ ඒ කියලා තියෙන්නේ මොන සූත්‍රයේ?
ඔව් ඒක මේ පටිච්චසමුප්පාදේ විස්තර වෙන සූත්‍ර ගොඩක තියෙනවා. අපි ඒවා ඉදිරියට ගම්මු. දැන් අපි දැන් මෙතන මෙතනින් මම මතු කරන්න උත්සාහ කළේ මේ අනිත්‍ය සංඥාව කියන එකේ කරුණු තුනක් තියෙනවා. පළවෙනි එක දැන් රූපේ අනිත්‍ය සංඥාව වඩනකොට පළවෙනි දේ තමයි රූපේ මොකද්ද කියලා තේරුම් ගන්න ඕන. ඉති රූපං ඊළඟ වැඩේ තමයි අනිත්‍ය සංඥාව වඩන කෙනෙකුට කරන්න තියෙන වැඩේ ඉති රූපස්ස සමුදය. ඕකේ සමුදය මොකද්ද කියලා හොයාගන්න.
හොයාගන්න.
රූපේ මොකද්ද? ඊළඟට ඒ රූපේ හටගත්තේ කොහොමද? කියන එක හොයාගන්න වෙනවා. දැන් මේක මේ අනිත්‍ය සංඥා සූත්‍රයේදී මේ විදිහට පෙන්නනවා වගේ මේක සතිපට්ඨාන සූත්‍රයේදී ඒ රූපස්කන්ධය ගැන කියනකොටත් ඔය වචන තුනම යෙදෙනවා. ඉති රූපං, ඉති රූපස් සමුදය, ඉති රූපස් සත්සංගම. ඊළඟට කායනුපස්සනාව කොටස ගත්තත් සතර සතිපට්ඨාන. සතර සතිපට්ඨානේ කොටස් හතරක් තියෙනවනේ. කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තනුපස්සනා, ධම්මානුපස්සනා. ඔය හැම එකේම එනවා කොටසක්. දැන් අපි අජ්ජත්ත හෝ බහිද්ද හෝ රූපයක් තියෙනවනම්, කයක් තියෙනවනම් ඊළඟට ඒකේ සතිපට්ඨාන භාවනාව කරන්නේ කොහොමද? එන්නේ කායස්මින් විහෙරති වෙන්නේ කොහොමද? කායේ කායනුපස්සී විහෙරති වෙන්නේ කොහොමද? ඒක පටන් ගන්න කියන පළවෙනි දේ තමයි සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති.
එතින්
සමුදය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. එතනින් තමයි සතිපට්ඨාන භාවනාව පටන් ගන්න.
මාචාර්යතුමා කියන හැටියට විශේෂයෙන් මේ සමුදය කියන එක මේ බුදුදහමේ ප්‍රධානම මර්මස්ථානයක්.
ඔව්.
ඒ ප්‍රතිපත්තානේ දේශනාවේ වේවා අනිත්‍ය සංඥා සූත්‍රයේ වේවා මේ සමුදය කියන වචනයේට ප්‍රධානතනක් දීලා තින්නේ ඊයේදී වටිනාකම නිසා. එහෙනම් සමුදය පිළිබඳ මනා ප්‍රඥාවෙන් අවබෝධ කර ගැනීම මුළු බුදු දේශනාවම අවබෝධ කර ගැනීමක් හා සමානයි.
අවබෝධ කරන්න පටන් ගන්න තියෙන තැන. එතන වැරදුනොත් වැරදුනාම තමයි. මොකද දැන් ඒක කියන්නේ දැන් එකම මාර්ගයේ සතර සතිපට්ඨානයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒකායන වයම් භික්කවේ මග්ගෝ. සත්තානං විසුද්ධිය. සත්‍යාගේ විසුද්ධිය තිනිත තියෙන එකම මාර්ගයේ මේකයි. මොකද එයදිදන් චත්තාරෝ සතිපට්ඨාන. මේක මේ සතිපට්ඨාන සූත්‍රය කියවන ඕන කෙනෙකුට දකින්න පුළුවන් දෙයක්. ඒකට බුදු කෙනෙක් ඒකායන මාර්ගයේ කියන එකේ හොඳට නුවණින් බැලුවොත් තේනවා ඒ කොටස් හතරයි තියෙන්නේ. ප්‍රධානම කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව. ඔය අනුපස්සනාව හතරෙම බලන්න. මේක පටන් ගන්න තියෙන්නේ සමුදය ධම්මානුපස්සී කියන තැන.
ඒ කියන්නේ ඒක පොදු ඒ
හතරටම
පොදු විග්‍රහය.
ඔව්.
එහෙනම් ඒකිනුත් තවත් පැහැදිලි මේ සමුදය ධම්මානුපස්සීවා කියන
වචනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන එකම මාර්ගයේ ආරම්භයේ මේ ආරම්භ කරන කොටස. සමුදය ධම්මානුපස්සී. ඒකට මේක බලන්න මේ අනිච්ච සංඥාවට ගැලපෙන හැටි. බුද්ධ දේශනා. ඉති රූපං ඉති රූපස්ස සමුදය. රූපය මේකයි ඊළඟට බලන්න කියන්නේ ඒ රූපයේ සමුදය මොකද්ද කියලා. එතකොට මේ සමුදය කියන එක සාමාන්‍ය ලෝකයා දකින පැත්තකුත් තියෙනවා. ඒක අපි ලෝකෙට අයිති දැක්ක කොටස. ලෝකෙට අයිති කොටස. ඒකේ තියෙන ආර්ය දර්ශනේ තව එකක්. දැන් මේ කතා කරන්නේ ආර්ය දර්ශනේට යන්න නම්. ආර්ය මාර්ගේ පටන් ගන්න නම් එන්න ඕන තැන. ඔව්. එතකොට රූපයක් තියෙනකොට රූපේ හටගත්ත නැති වුණා කිව්වට මදි. ඇයි? අපි කතා කරලා තියෙන්නේ ඵලය ගැන විතරයි. රූපය කියන ඵලය. ඒක හටගත්ත නැති වුණා. ඒක කතා කළාට කවදාවත් ඒ රූපේ පටිච්ච සමුප්පන්න බවක්
පේන්නේ නැහැ.
පේන්නේ නැහැ. ඇයි? හේතුව සමුදය පැත්ත හොයාගත්තේ
නැහැ.
මොකද පටිච්ච සමුප්පන්න බව කියන්නේ මේ සමුදයයි ඵලයයි අතර සම්බන්ධයක්. ඒ සකස් වුනේ කොහොමද කියන එකයි සකස් වුන දෙයයි අතර සම්බන්ධයක් මේ පටිච්ච සමුප්පන්න බව.
ආචාර්යතුමා කියන හැටියට ඒක හට ගත්තාට පස්සේ සිදුවන ක්‍රියාවලිය ලෝකේට අයිති ක්‍රියාවලිය.
ඵලය ගැන විතරක් කතා කරන එක ලෝකේටයි
අයිති ක්‍රියාවලිය.
සමුදය හොයාගෙන නැහැ. හටගත්තේ ඇයි කියලා හොයාගෙන නැහැ.
ඒ හටගත්තු දෙයක තමයි ලෝකය හොයන්නේ.
ඵලය ගැන හොයන එක ඵලය ඇති වුණා නැති වුණා කියන එක අපි උදාහරණයක්. ඒකට ඵලය ඇති වුණා නැති වුණා කියනකොට ඵලය ගැන කතා කරනවා මිස හේතුවක් ගැන කතා කරන්නේ නැහැ. සමුදයක් ගැන කතා කරන්නේ
නැහැ.
ඉතින් හේතුව නැතුව ඵලය ගැන කොච්චර හෙව්වත් මේ හේතුවේයි ඵලයේයි අතර තියෙන සම්බන්ධයක් අවබෝධ වෙයි.
කවදාකවත්
වෙන්න බෑ. කියන්නේ මේ ඵලය පටිච්ච සමුප්පන්නයි කියන එක අවබෝධ කරගන්න බෑ හේතුව සමුදය හොයාගත්තේ නැත්නම්. හටගත්තේ කොහොමද කියලා හොයාගත්තේ නැත්නම්. හටගත්තු දේ ගැන විතරක් කතා කර කර හිටියට මේ පටිච්ච සමුප්පාදයක් අවබෝධ වෙන්න විදිහක් නැහැ. පටිච්ච සමුප්පාදය අවබෝධ වුනේ නැත්නම් දහම අවබෝධ වෙන්නේ නැහැ. මොකද පැහැදිලි බුද්ධ දේශනාව කෙනෙක් පටිච්ච සමුප්පාදේ දැක්කොත් විතරයි දහම දැක්කම.
ඒ කියන්නේ ඒ සමුදේ කියන කොටස ඇතුලේ පැහැදිලිවම හේතුප්‍රත්‍යයෙන් සකස්වන්නා වූ පටිසමුපාද ක්‍රියාවලිය අන්තර්ගතයි.
ඔව්. පළවෙනි දේ තමයි සමුදේ හොයා ගැනීම තුල මේ සමුදේ නිසයි ඵලය කියන සම්බන්ධතාවය. මෙය ඇතිකල්හි මේවි. ඉස්සෙල්ලා මං කියේ ඉමස්මින් සති ඉදං හෝති කියන ධර්මතාවය. ඉමස්මින් සති මේ ඇති කල්හි ඵලය ඉදං හෝති. එතකොට අපි සමුදය හොයාගත්තේ නැත්තම් ඵලය විතරක් ගැන කතා කර කර හිටියෝ අපිට ඔය මේ ඇති කල්හි මේ වේ කියන ධර්මතාවය අපේයිද?
පේන්නේ නැහැ. ඒක ග්‍රහණය වෙන්නේ.
ග්‍රහණය වෙන්නේ නැහැ. එතකොට කවදාවත් රූපයේ පටිච්ච සමුප්පන්න බව අවබෝධ වෙන්නේ නැහැ සමුදය හොයාගත්තේ නැත්තම්.
පැහැදිලිද?
එතකොට පේනවාද මේ කායනුපස්සනාවේ සමුදය ධම්මානුපස්සී වා කියන එක කොච්චර වැදගත්ද කියලා. වේදනානුපස්සනාවේ සමුදය ධම්මානුපස්සී වා කියන එක කොච්චර වැදගත්ද.
මාචර්ස්ම ප්‍රමා වෙන්න තමයි. දැන් අපිට අනිච්ච සංඥා සූත්‍රයේ කොහොමද දැන් ඔබතුමා කියන හැටියට අපි මේක ගලපන්නේ මෙන්න මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන කියන මේ ඉන්ද්‍රියන් පහ සත් මේ සත්පුද්ගලයේ හැසිරීමේදී මොන ආකාරයටද මේ කියන සමුදය අපි දකින්නේ?
ඔව්, එතන හොඳයි ඒ ප්‍රශ්නේ වැදගත්. දැන් ඔබතුමා අහන්නේ මේ ආයතන වලට මේක කොහොමද සම්බන්ධ වෙන්නේ?
පැහැදිලි.
ඔව්. ඒක දැන් මෙහෙමයි. අපි රූපයක් කියනකොට කායනුපස්සනාව තියෙන්නේ රූපයේ පිරිසිඳ දකින්න. සතර සතිපට්ඨානේ කායනුපස්සනා කොටස තියෙන්නේ රූපය පිරිසිඳ දකින්න. පිරිසිඳ දකින්න කියන්නේ ඇත්ත ඇති හැටි. පාලියෙන් කියනවා යථාභූත ස්වභාවය. පවතින ඇත්ත. යථාභූත ස්වභාවය. අපි දන්න ඇත්ත නෙවෙයි. ලෝකයා දන්න ඇත්ත නෙවෙයි.
ලෝකෝත්තර බුදුන් දේශනා කළ ඇත්ත.
ඔව්. බුදු කෙනෙක් දේශනා කරන මේ ලෝකයේ පවතින ස්වභාවය පවතින ඇත්ත. යථාභූත ස්වභාවයක් කියන එක හොයාගන්න විදිහ. ඒක තමයි කායනුපස්සනාව. ඒකට කායනුපස්සනාව දීලා තියෙන කය නැත්නම් රූපය දෙයක් කියන ස්වභාවය ගැන හොයලා බලන්න විදිහ. ඒකට කයක් තියෙනවා නම් ඊළඟට කරන්න ඕන ඒ කය සමුදේ ධම්මානුපස්සී. ඒ කය හටගත්තේ කොහොමද කියලා හොයා ගැනීම. හේතුව හොයා ගැනීම. මොනවා උදව්වෙන්ද මේක හටගත්තේ? මොනවා ප්‍රත්‍යයෙන්ද මේක හටගත්තේ?
මාචර්තුම දැන් එතකොට මේ සතිපට්ඨානයට අපි එක තාවකාලිකව පැත්තක තිබොත්
මට පොඩ්ඩක් විනාඩියක් දෙන්න. ඔබතුමා අහපු එකට උත්තරේ තාම දුන්නේ ආයතන කොහොමද සම්බන්ධ වෙන්නේ? එතකොට මේ රූපය නැත්නම් කයක් තියෙනවා කියලා දැනගන්න අපිට ආයතන වලින් තොරව බෑ.
දැන්
කයක් හෝ දෙයක් තියෙනවා කියලා දැනගන්න මේ ආයතන වලින් තොරව බෑ. උදාහරණයක් විදිහට ඇහැ නැතුව බෑ රූපය ඇහැට අරමුණු වෙන රූපයක් ගැන දැනගන්න. චක්කායතනේ වැඩ කරනවා. කන නැතුව බෑ ශබ්දයක් ගැන දැනගන්න. සෝතායතනේ වැඩ කරනවා. එතකොට මේ අපේ භෞතික ශරීරයට අදාළ ආයතන පහ ගත්තොත් ඇස කන නාසය දිව කය නැත්නම් ශරීරය. පාලියෙන් කියන චක්කු සෝත ඝාන જીවහා කාය. එතකොට මෙන්න මේ ආයතන පහ ගත්තොත් මන ආයතනේ පැත්තක තිබ්බොත් අපි රූපය ගැන කතා කරනකොට දෙයක් ගැන කතා කරනකොට මේ ඇසකන නාසයේ දිව ශරීරයයි ඒවට අරමුණු වෙන බහිද්ද ආයතන කියනවා. දැන් මේ පහ අජ්ජත් ආයතන ඇහැ කන නාසය දිව ශරීරය. ඒවට අරමුණු වෙන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබද. හරි. ඇහැටනම් රූප. ඇහැ අජ්ජත්යි රූප බහිද්දයි. කන අජ්ජත්යි ශබ්ද බහිද්දයි. නාසය අජ්ජත්යි ගන්ධ බහිද්දයි. ඊළඟට දිව අජ්ජත්යි රස බහිද්දයි. කය අජ්ජත්යි පොට්ටබ්බ. ස්පර්ශ වෙන ස්වභාව බහිද්දයි. ඒතර මේ අජ්ජත් බහිද්ද දෙක තමයි රූපස්කන්ධය වෙන්නේ. ඇසත් රූපස්කන්ධය, ඇහැට අරමුණ රූපත් රූපස්කන්ධය. කනත් රූපස්කන්ධය, කනට අරමුණ ශබ්දත් රූපස්කන්ධය.
ඒතර මේ ශබ්ද රූප.
ඔව්, ඒවා සියුම් රූප විදිහට ගන්න ශබ්ද රූප කියලා රස රූප කියලා කියන්නේ. අපිට ඒවා රූප විදිහට දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වුණාට ඒවා සියුම් රූප. එතකොට රූප වර්ග කරන ඕලාරික සියුම් කියලා. ඒක සියුම් රූප වර්ගයක් කියනවා. එතකොට හැබැයි මේ ආයතන පහේ මේ අජ්ජත්යි බහිද්දයි කියන්නේ රූපස්කන්ධයට වෙන්නේ. එතකොට ඉති අජ්ජත්සං කාය කායනුපස්සී විහෙරති. බහිද්දාවා කාය කායනුපස්සී විහෙරති. ඒ සතිපට්ඨාන සූත්‍රේ කායනුපස්සනාවේ මුලින් කියන දේවල්. එතකොට අජ්ජත් රූපෙත් කායනුපස්සීව ඉන්න ඕන. බහිද්ද රූපෙත් කායනුපස්සීව ඉන්න ඕන. මොකටද කායනුපස්සීව ඉන්නේ? ඒ රූපේ පිරිසිඳ දකින්න. එහෙම නැත්නම් ඒ රූපේ අවබෝධ කරගන්න ඇත්ත ඇති හැටි. යථාභූත ස්වභාවය. එතකොට මෙන්න මේ යථාභූත ස්වභාවය අවබෝධ කරගන්න දීපු වැඩපිළිවෙල තමයි කායනුපස්සනාව. රූපේ. එතකොට බලන්න මේ වැඩපිළිවෙල පටන් ගන්නෙ කොහෙන්ද? සමුදය ධම්මානුපස්සී කියන තැනින්
හට ගැනීම.
ඔව්. හට ගැනීම කියනකොට මතක තියාගන්න. දැන් අපි සද්දේ හටගත්තා. කිව්වට මදි. සමුදේ ධම්මානුපස්සී කියනකොට
හටගත්තු ආකාරය.
හටගත්තු ආකාරය. හටගත්තේ කොහොමද? හටගත්තේ මොනවා හින්දාද? කියලා හොයාගන්න. මොකද මේ සමුදේ හොයාගත්තොත් විතරයි මේක මේ හේතුප්‍රත්‍යයෙන් හටගත්තා කියන නුවණක් එන්නේ. පළවෙනි දේ. දෙවෙනි දේ තමයි මේ හේතුප්‍රත්‍යයයි ඵලයයි අතර තියෙන පටිච්ච සමුප්පන්න සම්බන්ධය. අවබෝධ කරගන්න පුළුවන්. පටිච්ච සමුප්පන්න සම්බන්ධය කියනකොට මම ඉස්සෙල්ලා පැහැදිලි කර එකේ ඒ මතක් කරනවා ඉමස්මින් සති ඉදං හෝති. ඉමස්මින් අසති ඉදං නහෝති. මේ සමුදේ තියෙනකන් ඵලය තියෙනවා ඵලය ගැන කතා කරන්න පුළුවන්. සමුදේ යෙදුන් නැත්නම්
ඵලය ගැන කතා කරන්න
ඵලය ඉපදිලා නැහැ. ඉපදිලා නැති දෙයක් ගැන කොහොමද කතා කරන්නේ? එතකොට දැන් ඕකට මම ඕක තව ටිකක් අපි තේරුම් ගන්න පහසු වෙන උපමාවක් ගන්නවා. මේ ලෝකයාට තේරුම් ගන්න. වතුරට එබෙන බල්ලෙක්. හරි. එතකොට බල්ලා අපි දන්නවා වතුරට බුරනවා. ඇයි බුරන්නේ? වතුරේ තව බල්ලෙක් ඉන්නවා කියලා හිතාගෙන. එතකොට මෙන්න මෙතන අපිට දකින්න පුළුවන් ඔය හේතුවේ ඵලයේ තියෙන පටිච්ච සම්පන්න සම්බන්ධතාවය. දැන් අපි දන්නවා බල්ලගේ මෝඩකම තියනකන් තමයි ඌ හිතන්නේ තව බල්ලෙක් ඉන්නවා කියලා.
මෝඩකම තියනකන්.
මෝඩකම තියනකන්. දැන් අපිට හිතෙන්නේ නැහැ නේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා.
ඔව්.
බල්ලට හිතෙනවා. තසේ වතුරේ බල්ලා කියන එක බල්ලගේ මානසිකත්වයට අන්න තව බල්ලෙක් ඉන්නා. එතකොට ඒක රූපයක් නේද? හරි. ඌගේ මානසිකත්වයට ඒක පවතින රූපයක්.
රූපයක් පේනවා.
ඌ විශ්වාස කරනවා තව බල්ලෙක් ඉන්නවා. එතකොට බල්ලෙක් කියන්නේ රූපයක්.
හරි. ඔව්.
දැන් අපි තව ශරීරයක් තියනවා කියලා විශ්වාස කරන තාක්කල් ඒ ශරීරය අපිට රූපයක්.
හරි.
ඒ වගේ බල්ලට තව බල්ලෙක් ඉන්නවා වතුරේ කියලා විශ්වාස කරන තාක්කල් බල්ලගේ රූපයක් ඌට තියෙනවා. ඌ දැඩිව බාරා. එතකොට ඒ රූපේ පිහිටන්නේ මුගේ මෝඩකම තියෙනකන් නේද? එතකොට අපිට ඒක පිහිටන්නේ නැත්තේ ඇයි? අපිට ඒ මෝඩකම යෙදිලා නැහැ. ඒ ආයතන මුලාව එතන යෙදිලා නැහැ. එතකොට මෙන්න මේ ආයතන මුලාව නිසායි රූපේ හටගෙන. ඒ උපමාවයි. වතුරේ ඉන්න බල්ලා කියන රූපේ හටගෙන තියෙන්නේ මේ ආයතන මුල අගොඩ ඉන්න බල්ලාගේ ආයතන මුලාව මෝඩකම. එතකොට මේ මෝඩකම සමුදේ උන නිසා බල්ලෙක් කියන ඵලයක් හසක් වෙලා වතුරේ ඉන්න. අපිට මේ මෝඩකම යෙදෙන්නේ නැති හින්දා මේ උපමාවේදී. මේ උපමාවේදී විතරයි ආ මේක උපමාවක් විතරයි. අපිට මේ බල්ලෙක් හසක් වෙන්න වතුරේ බල්ලෙක් හසක් වෙන්න ආයතන මුලාවක් යෙදෙන්නේ නැති හින්දා අපිට
ඒක බල්ලෙක් නැහැ.
ඔව්. බල්ලෙක් නැහැ කියනවාද ඉපදිලා නැද්ද
හටගෙන
නැහැ
අපි මුලා වෙලා නැති නිසා අපිට බල්ලෙක් හටගෙන නැහැ එතන
ඔව් මුලා වෙලා නැති නිසා හටගෙන නැහැ ඒක හටගෙන නැහැ කියන්නේ නිරෝධයි ඉන්න බල්ලෙක් නැති වුණ කතාවක් නෙවෙයි
වතුරේ ඉන්න බල්ලෙක් ගැන අපිට කතා කරන්නේ නැහැ
අපිට කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ මොකද අපිට උපදින්නේ නැහැ ඒක උපදින්න හේතු නැහැ අපි බල්ලගේ මානසිකත්වෙට උපදින්න හේතු යෙදිලා
ඒක නිසා උට බල්ලෙක් ඉන්න
උට බල්ලෙක් ඉන්නවා එතකොට මෙන්න මේ හේතුවයි ඵලයයි අතර මේ මෝඩකමයි මෝඩකමෙන් හදපු දෙයයි අතර තියෙන පටිච්ච සමුප්පන්න සම්බන්ධය. මෙය ඇතිකල්ලි සමුදේ යෙදෙනකොට ඵලය තියෙනවා. සමුදේ යෙදුන් නැත්නම් ඵලයක් උපදින්නේ නැහැ. හැබැයි ඕක අවබෝධ කරගන්න නම් අර බල්ලෙක් හටගත්ත නැති වුණා කියලා කිව්වට මේ පටිච්ච සමුප්පන්න බව දකින්න බැහැ. මොකද මේ සමුදේ අවබෝධ වෙලා නැහැ. හේතුව හොයාගෙන නැහැ.
ඔව්
එතකොට වතුරේ ඉන්න බල්ලා ඇති වුණා නැති වුණා කිව්වට පටිච්ච සමුප්පන්නයි කියන ස්වභාවයක් අහුවෙන්නේ නැහැ. ඒ කියන්නේ ඵලයේ විතරක් අපි ඇතිවීම නැතිවීම බැලුවට සමුදේ හොයාගත්තේ නැත්නම් කවදාවත් පටිච්ච සමුප්පාදයක් අවබෝධ කරගන්න බැහැ. පටිච්ච සමුප්පාදය දැක්කේ නැත්නම් ධහම දකින්නේ නැහැ. එතනින් තේරුම් ගන්න දැන් එළියේ තියෙන දේ ඇති වුණා නැති වුණා කියුවට පටිච්ච සමුප්පන්න ධර්මතාවයේ අවබෝධ වෙන්නේ නැහැ. මොකද සමුදේ ධම්මානුපස්සී වෙලා
නැහැ.
ඒත් සමුදේ ධම්මානුපස්සී උනේ නැත්නම් සතර සතිපට්ඨානෙ පටන් අරගෙන නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු
විදිහට.
ඒ ප්‍රතිපත්තානි කායනුපස්සනාව පටන් ගන්න තියෙන්නේ සමුදය ධම්මානුපස්සී වීම තුල. ඒකට සමුදය ධම්මානුපස්සී කියන තැන දැන් තේරුම් ගන්න ඕන මේක හටගත්තා කියන එක නෙවෙයි. බල්ලා හටගත්තා කියන එක සමුදය නෙවෙයි. හටගත්තේ ඇයි?
ඇයි? ඒකට
හේතුව. හේතුව හොයාගන්න වෙනවා. මොකද හේතුව හොයාගත්තොත් තමයි හේතුවයි ඵලයයි අතර මේ පවතින මේ පච්චුප්පන්න සම්බන්ධය දකින්න
පුළුවන්. පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය.
පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය. මෙය ඇති කල්ලි මේ වේ. මෝඩකම තියනකම් විතරයි බල්ලෙක් ඉන්නේ. මෝඩකම යෙදුම් නැත්තම් වතුරේ බල්ලෙක් ක්ෂණයකටවත්
හටගන්නේ නැහැ.
ඇති වෙලා නැති වෙන්නවත් හටගන්නේ නැහැ. හටගන්නේ නැති ස්වභාවයට කියනවා නිරෝධය කියලා. එතකොට මේ නිරෝධය ආයතන වලට අහු වෙන එකක් නෙමෙයි. ඇහැට කනට නාසයට පේන එකක් නෙවෙයි. මේක ප්‍රඥාවට ගෝචර වෙන
නිරෝධය.
නිරෝධය කියන එක. ඒකයි නිරෝධය සාක්ෂාත් කරන්න ඕන කියන්නේ. එහෙන් දැකලා කණෙන් අහලා නිරෝධය දකින්න බෑ. මේ සමුදය ධම්මානුපස්සී වීම තුල නුවණින් දකින්න පුළුවන්. ඔය සමුදය යෙදුනොත් තමයි ඔය ඵලය. ඔය සමුදය යෙදුන්නේ නැත්නම් ඉපදීමක් නැහැ. හටගැනීමක් නැහැ. කියන නිරෝධ ධර්මතාවය.
දකින්න.
එතකොට බලන්න දැන් මේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ කියන කරුණ. මෙන්න මෙහෙම අනිත්‍ය සංඥාව වැඩුවොත් විතරයි මේ කෙලෙස් දුරු වෙන්නේ කියලා ඇයි බුදු කෙනෙක් දේශනා කරන්නේ. ඒ අනිත්‍ය සංඥාවේ කෙනෙක් අනිත්‍ය සංඥාව වඩනවා නම් කරන්න ඕන දේ තමයි රූපය මේකයි. ඔය රූපය හටගත්තේ මෙන්න මෙහෙමයි. සමුදය මේකයි කියලා හොයාගන්න ඕන. ඉති රූපස්ස සමුදය.
මම බාධා කරන්නේ නැහැ. මේ ඒ කියන ඇටේට රූපේ සමුදය දකින්න නම් බුදුන් වහන්සේ දේශනා කරපු ආපාරයට අපිට ඒක දකින්න නම් අපි මෙහි මේ පටිච්ච සමුප්පන්නව සකස් වූ හේතුඵල ක්‍රියාවලිය පිළිබඳ අපිට මන අවබෝධයක් එන්න ඕන නේද? එසේ මන අවබෝධයක් නැති පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් නැති කෙනෙකුට මේ ආකාරයට සමුදය ඔබ කියන ආකාරයේ මේ සමුදය රූපේ සමුදය දකින්න
කොහෙද? එතන මෙහෙම ගන්න. දැන් අපි පටිච්ච සමුප්පාදයේ අවබෝධ කිරීම සඳහා තමයි මාර්ගයක්
වඩන්නේ.
එතකොට ඒ පටිච්ච සමුප්පන්න බව අවබෝධ කරන්න මාර්ගය පටන් ගන්නත් නුවණක් ඕන. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ඥානතෝ අහං වික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි. දන්න දකින්න. ඥානතෝ කියන්නේ දන්න, පස්සතෝ කියන්නේ දකින්න. ඥානතෝ අහං වික්කවේ ආසවාණං khයං වදාමි. ආශ්‍රය ශ්‍රේ කරන්න පුළුවන් දන්න දකින්න කෙනාටයි කියලා වදාරනවා. න අජානතෝ න අපපතෝ. නොදන්න කෙනාටත් බෑ, නොදකින්න කෙනාටත් බෑ.
මේ නොදකින්න කියන කියන්නේ මේ පටිසමුප්පාද ක්‍රියාවලිය.
ඔව්. මේක තියෙනවා මේ වාසිජට සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒකත් සංහිත්තනිකයේ තියෙන්නේ. ඒ සූත්‍රයේ පැහැදිලි කරන අජානතෝ අහං වික්කවේ ආසවාණං khයං වදාමි. න අජානතෝ න අපස්සතෝ. කිංච ජානතෝ කුමක් දන්න. කිංච පස්සතෝ කුමක් දකින්න. කෙනාටද මේ ආශ්‍රය ශේ කරන්න පුළුවන්. අන්න ඔතනත් හරියටම මේ
සූත්‍රයටම ගැලපෙනවා.
ඒ කිංච කුමක්ද කියන තැන ආයි විස්තර කරනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගම. මෙන්න මේ තුන දන්න කෙනාටයි දකින කෙනාටයි ආශ්‍රය ප්‍රහාණය කරන්න පුළුවන්.
මේ සූත්‍ර දෙක මේකට ගැලපෙනවා හොඳට.
එකට ගැලපෙනවා. තව සූත්‍ර ගොඩක් තියෙනවා. මේ අපේ අහන අයට හොයලා බලන්න. කියවන්න අනිත්‍ය සංඥා සූත්‍රය සංයුක්තනිකයි වාසිජට සූත්‍රය සංයුක්තනිකයි. මේ දෙක බොහොම ලස්සනට
ගැලපෙනවා.
ඊළඟට මේක ගැලපෙනවා සතර සතිපට්ඨානෙට.
ඔබ
ආනුපස්සනාව ගත්තත් වේදනානුපස්සනාව ගත්තත් චිත්තානුපස්සනාව ගත්තත් ධම්මානුපස්සනාව ගත්තත් පටන් ගන්න තියෙන්නේ සමුදය ධම්මානුපස්සී. හැබැයි අවාසනාවකට වගේ මේ සමුදය කියන එක පොඩ්ඩක් අමතක වෙලා තියෙනවා.
මාචර්තුමාට කියන්න මේ සමුදය කියන එක පිළිබඳ සමාජයේ කතිකාවතක් නැති තරම්.
ඔව්. ඒකට හේතුව තමයි අර ලෝකෙට අයිති මට්ටමට සමුදය කියන්නේ මේ හටගත්තා කියන එක. දැන් අපිට ශබ්දයක් ඇහෙනවා ආසද්ද හටගත්තා. ඔය පෙරණ තිබීම හටගත්තා. ඊළඟට කියනවා ඉතුරු නැතුව නිරුද්ධ වුණා. ඒකත් ඇත්ත.
ඔව්.
නමුත් හැබැයි ඒ ඇත්ත ලෝකයාට.
ලෝකයට. පැහැදිලි.
ලෝකයාට ඇත්ත ලෝකෝත්තර දර්ශනයේදී බොරුවක් වෙනවා. ඒකත් බුද්ධ දේශනාව. ලෝකයාට ඇත්ත ලෝකෝත්තර දර්ශනයේදී බොරුවක්.
බොරුවක්.
ලෝකයාට ඇත්ත කියන්නේ මේ ආයතන හය කියන දේ. දැන් අපිට ඇහෙන ශබ්දයක් ඇති වෙලා නැති වෙනවා. කවුද කිව්වේ? කන. කන නිසායි දැනගත්තේ. ඒකට ආයතන අයිති කාටද? මායයාට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා
කළා.
එතකොට ඒ කණෙන් කියපු කතාවක් තමයි ඔය ශබ්දය ඇති වුණා නැති වුණා. ඒ කියන්නේ කන නිසායි අපි ඒක දැනගත්තේ. එතකොට ඒ ඇති වුණා නැති වුණා කියේ ශබ්දය. හැබැයි බුදු දේශනාව අනුව තාම අපි සමුදේ ධම්මානුපස්සී උනේ නැහැ. ශබ්දයේ කායනුපස්සනාව වඩන්න පටන් ගත්තේ නැහැ. ඉති රූපං ඉති රූපස්ස සමුදේය. එහෙම නැත්නම් මේකයි රූපය. ඊළඟට මේක පිරිසිඳ දකින්න නම් කායනුපස්සනාවේ වෙන්න ඕන සමුදේ ධම්මානුපස්සී වා කායස්මින් විහෙරති.
මාචර්තුමා බුද්ධ දේශනාව තුලත් පූර්වගාමී ප්‍රතිපදාවක් තුල ඔබ ඔබතුමා මේ විග්‍රහ කරන්න හදන සමුදේයට ඉස්සෙල්ලා හටගත් දේ පිළිබඳ
ඒක පූර්ව ප්‍රතිපදාව. ඔබතුමාගෙන් ඒ වචනේ ආවා. ඒකට කියනවා ආදි බ්‍රහ්මචර්යාව කියලා. පූර්ව ප්‍රතිපදාවකුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරා.
ඉතින් මුලින්ම එක පාඩම මේ වගේ ගැඹුරු කොටසක් දකින්න බැරි සත්වයාට පූර්ව ප්‍රතිපදාවක් උන්වහන්සේ දේශනා කරනවා.
ඔව්. ඒ පූර්ව ප්‍රතිපදාවේ කොටස තමයි ඕක ඇති වුණා නැති වුණා. ඒකේ ලක්ෂණ ටික. ඒ පූර්ව ප්‍රතිපදාවේ වටිනවා. ඒ වටින්නේ පූර්ව ප්‍රතිපදාව උදව් වෙනවා අපේ තියෙන නීවරණ ධර්ම යටපත් කරලා. දැන් පංච නීවරණ කියලා අහලා තියෙන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද සීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා. මම මේ කාලය අවසන් හින්දා ඒවා විස්තර කරන්න යන්නේ නෑ. මේ එතකොට ඒ නීවරණ ධර්ම යටපත් වුණ මනසට තමයි ආර්ය දර්ශනීයට තේරුම් ගන්න පුළුවන්.
තේරුම් ගන්න පුළුවන්.
මොකද නීවරණ ධර්ම වලින් මේ වැත්ත වැහිලා තියෙන්නේ. තර පංච නීවරණ යටපත් කරගන්න දීපු ක්‍රමය තමයි පූර්ව ප්‍රතිපදාව. ලෝකෙට අයිති ක්‍රමයකින් අපේ තියෙන මේ බලවත් නීවරණ ටික ඉස්සෙල්ලා යටපත් කරගන්න. එතකොට ඒකට උදව් වෙනවා මේ රූපය ඇති වුණා නැති වුණා.
පැහැදිලි.
කියන එක. එතකොට එතනින් එහාට පටිච්ච සමුප්පන්න බව දකින්න නම්
මේකේ
ධම දකින්න නම් මේ යථාභූත ස්වභාවය දකින්න නම් බුදු කෙනෙක් දේශනා කරන දේ දන්න දකින්න කෙනෙක් වෙන්න ඕන. ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං khයං වදාමි න අජානතෝ න අපස්සතෝ. ඒතර කිංච ජානං කිංච පස්සං ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියන කරුණු තුන දන්න දකින කෙනෙක් වෙන්න ඕනේ. ඒක දැනගන්න නම් බුදුදහමට අනුව මේක හොයන්න වෙනවා. සමුදේ ධම්මානුපස්සී වෙන්න
වෙනවා.
එතකොට ඒ සමුදේ ධම්මානුපස්සී වෙන එකත් හොයන්නේ කොහොමද කියලාත් අනිත් දේශනාවල විස්තර කරනවා. අපි මේ බුද්ධ දේශනාවට අනුවම මේක හෙව්වොත් විතරයි මේ මාර්ගේ මතු කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඒ එතෙන්දිත් මේ සමුදය හොයනකොට රෝහිතස්ස සූත්‍රයේදී එහෙම පැහැදිලි කරනවා. බාහිරෙන් ඔය සමුදය හෙව්වට කවදාවත් ඇත්ත අවබෝධ කරන්න බෑ. මේ බඹයක් පමණ ශරීරය තුලින් Taman තුලින් සමුදය හොයන්න කියලා දේශනාවක් තියෙනවා. ලෝකයේ ලෝක සමුදයයි නිරෝධයයි මාර්ගයයි සමන් තුලින් බඹයක් පමණ ශරීරයේ තුලින් දකින්න. ඒකට මේ සමුදය ධම්මානුපස්සී වෙනකොට ඔන්න ඕකටත් ගැලපෙනවා. මේ දේශනාවට ගලපලමයි අපිට මාර්ගය හරිද වැරදිද කියලා බලාගන්න. මොකද අපිට සමුදය හම්බ වෙන්න පුළුවන් ලෝකෙට අයිති දේවල් වලින්, බාහිර දේවල් වලින්. එහෙම සමුදයකුත් හම්බ වෙනවා. දැන් උදාහරණයක් විදිහට ඔන්න සද්දේ ඇති වුණා කියන එකෙන් දැන් එහාට යන්න වෙනවානේ. සද්ද ඇති වුණේ කොහොමද කියලා. ඒකට සද්ද ඇති වුණේ මෙන්න මේවා දෙකක් ගැටිලා කියලා හිතන්න පුළුවන්. එතකොට මේ ගැටුණ જાති දෙක කොහෙන්ද හම්බුනේ? Taman තුලින්ද බාහිරෙන්?
බාහිරෙන්.
ලෝකෙට අයිති වස්තු දෙකක් ගැටුණ නිසා ලෝකෙට අයිති සද්ද
හටගත්තා.
එතකොට ලෝකයක් බාහිරේ සමුදයක්ද?
බාහිරයි.
හැබැයි ඒක සමුදයක්. එන්නට ආර්ය දර්ශනයට තාම ආවේ නැහැ.
ආවේ නැහැ.
ඇයි? මේ ලෝකයයි සමුදයයි බාහිරෙන් හෙව්වා මිසක් Taman තුලින් හෙව්වේ නැහැ. එහෙනම් එතෙන්ට යන්න වෙනවා.
මාචර්තුමා අපි හිතනවා අපි පැයකට සමාන කාලයක් අද ඇත්තටම අනිච්ච සංඥා සූත්‍රයේ අපි මූලිකව සාකච්ඡා කරන්න පටන් ගත්තත් අතරමඟදී මම හිතුවා ඊටත් වැඩිය ගැඹුරු කරුණු වගේක් විග්‍රහ වුණා විශේෂයෙන්ම සතර සතිපට්ඨානයට අදාළව. ඇත්තටම මේ සතර සතිපට්ඨානයේ වේවා අනිච්ච සංඥා සූත්‍රයේ වේවා අනිත්‍ය දුක්ඛ අනාත්මයේ වේවා මේ සියල්ලම එකම තැනක එකට එක ගොනුවක තියෙන්නේ. ඒකයි මම හිතන්නේ අපිට අපේ සූත්‍රයෙන් වගේම වෙන සූත්‍රයක් පිළිබඳ මාචාර්යතුමාට අද කතා කරන්න සිද්ධ වුණේ. අපි ඉදිරි වැඩ සටහන් වලදී අනිච්ච සංඥා සූත්‍රයට හා සමාන තවත් සූත්‍ර ගෙනවිත් විශේෂයෙන්ම අද මේ මාචාර්යතුමා මුලසිතම විග්‍රහ කරන්න උත්සාහ කරපු සමුදේ ධම්මානුපස්සීවා විහෙරති කියන වචනයෙන් අපි මුල් කොටගෙන ඉදිරියේදීත් අපේ මේ වැඩ සටහන ඉදිරියට ගෙන යාමට අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් මාචාර්යතුමා ඔබතුමාගේ කාලය අපි වෙනින් වෙන් කළා කිසිදු මුදලක් අරගන්න නැතුව මේ ලෝක සත්වයා වෙනුවෙන් විශේෂයෙන්ම සූත්‍ර පිටකයට අදාළව සූත්‍රයක් ගලපමින් මේක විග්‍රහ කරන්න ඔබතුමාගේ යෙදු කාලයට ගොඩාක් පිං. අපි මේ සාකච්ඡා කළ දේශනාවට මේ සූත්‍රයට අදාළව සාකච්ඡා කරපු මේ පැයේ කරුණු වලට අදාළව විවිධ අයට ගැටලු හෝ ප්‍රශ්න හෝ ප්‍රශංසා හෝ මොනා තිබුණත් අපි මේ වෙනුවෙන්ම ඊමේල් විද්‍යුත් ලිපියක් ඉදිරිපත් කරනවා. ඒක helidaravva@gmail.com කියලා. ඒකේ helidaravva කියන අවසාන ඉංග්‍රීසි වචන තුනේ WVA කියන එක මතක ඇතුව දාන්න. ඊට පස්සේ මේකට WhatsApp මැසේජ් එකකින් ඕගොල්ලන්ට පුළුවන් සම්බන්ධ වෙන්න. ඒ WhatsApp නම්බර් එක 0766 278 1721. මම හිතනවා මේක අපි තිරේ දිස් වෙනුත් උඟලන්ට පැහැදිලි. ඒ නිසා ඕනම විවේචනයක් ඕනම දෙයකට මාචාර්යතුමා මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න සූදානම්. හැබැයි ඒ උත්තරය ලබන සතියේ තමයි අපිට ඔබලාට ඒ උත්තරයට පිළිතුරු දිය හැකි. ඒකට අපි යම් කිසි වේලාවක් අරගෙන පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණයි.
අද දවස මුරුල්ලේම ප්‍රඥා නාලිකාව තුළින් සිදුකුණු උතුම් ධර්ම දානය සඳහා ඕස්ට්‍රේලියාවේ පදිංචි ටීබී අත්තනායක මැතිතුමා දායකත්වය දරලා තිබෙනවා. ධර්ම දානයෙන් ජනිත වන පුණ්‍ය ශක්තිය DSM ගුණරත්න මණිකේ මෑණියන්ට සහෝදර සහෝදරියන් සහ දූපුතුන් ඇතුළු සියලු ඥාති හිතමිතුර නිදුක් නිරෝගී සුව ලැබී එමෙන්න පරලෝක සැපත් HD අත්තනායක පියාණන් පින් අනුමෝදන් වීම පිණිස නිවන් අවබෝධයේ පිණිස